සියලු ධර්මයෝ අනාත්මයි කියන ඒ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණ ධර්මයේ මුල් කරගෙන මෙදීමේ දොරටුන්ට පිවිසිලා අනිමිත් අපනේත ශුන්‍යත කියන චේතෝ විමුක්තියෙන් මිදිලා අනුපාදා පරිනිර්වාණය අනුපදිසෙස් පරිනිර්වාණය කියන ඒ නිබ්බාන ධාතු දෙකෙන් ක්ලේශ පරිනිර්වාණ ඛණ්ඩ පරිනිර්වාණ පිරිනිවිලා සියලු සසර ගමන අවසන් කරන ධර්මතාවය පෙන්වන්නට ඊට අනුව සියලු සංස්කාරිය දුකයි කියන ධර්මතාවය පෙන්නලා ඒ අනුව මිදී නැති කර ගන්න ආකාරය අපි මේට කලින් මතක් කළා. ඊට පස්සේ සියලු සංස්කාරිය දුකයි කියන ධර්මතාවය පෙන්නලා ඊට අනුව අපේ නිවීම අපේ මිදීම හදා ගන්න පුළුවන් ආකාරයත් අපි මතක් කළා. ඒ දේශනාවටම සම්බන්ධ වෙමින් අද දවසේදී පින්මුතුනි අපි විස්තර කරන්නට පැහැදිලි කරන්නට බලාපොරොත්තු වෙනවා. සබ්බේ ධම්මා අනත්තාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බෙන්දිති දුක්ඛේ ඒ සමග්ගෝ විසුද්ධියා කියන ධර්මතාවය. පින්මුතුනි මෙතනදී තථාගතයන් වහන්සේ දේශනා කරනවා සීලු ධර්මියෝ අනාත්මයි කියලා යම් කලක විදසුන් නුවණින් දකිනම් එකල්ලි දුකේ කලකිරෙනවා. මෙන්න මේ කලකිරීම විමුක්තියට නැත්නම් විසුද්ධියට මාර්ගය නිවනට මඟ. නිවන් දකින්න නම් මෙන්න මේ ආකාරයටත් පුළුවන් කියන ධර්මතාවයක් පෙන්නනවා. පින්තුනි අපි මෙතෙන්දි පොඩ්ඩක් බලමු. සීල සංස්කාරය අනිත්‍යයි කියලා, සීල සංස්කාරය දුකයි කියලා, ඇයි තථාගතයන් වහන්සේ සීල සංස්කාරය අනාත්මයි නොකිය සීල ධර්මය අනාත්මයි කියන ධර්මතාවය පෙන්වවදාලේ කියලා. මෙතනදී මේ අර්ථය ටිකක් නුවණින් දකින්නට වෙනවා. එතෙන්දී මේ අර්ථය පෙන්නේමිලා සමහර තැන්වලදී අර්ථ විවරණය කරනවා. සංකත ධර්මයෝ මෙන්ම අසංකත ධර්මයොත් අනාත්මයි කියන ධර්මතාවය කුළු ගන්වන ආකාරයටයි මේ දේශනාව පවතින කියලා. එතනදී පින්වතුනි අසංකත ධාතුව නැත්තම් නිවන අනාත්මයි කියන ධර්මතාවය පෙන්වන්නට විද්‍යමාන වෙන්නේ නැහැ කියන කාරණාවයි මගේ අදහස. කුමක් නිසාද? ආත්මෝ ධර්මතාවයට අතහරින්නට ලෝකයේ යථා ස්වභාවය සංකත ධාතුන්ගේ යථා ස්වභාවය තමයි අනාත්ම ධර්මතාවය. ඒ අනාත්ම ධර්මතාවයට හිත තබලා ආත්මයි කියන විපල්ලාසය ගෙවා ගන්නට පුළුවන්. ඒ නිසා අනාත්ම කියන ධර්මතාවයේද සංකත ධාතුව තුලටම පමණක් සීමා වෙනවා කියන ධර්මතාවය තමයි මතක් කරන්න වෙන්නේ. නමුත් සංකත ධාතුවේ වෙනසක් තියෙනවා. ඒ කියන්නේ සංකත ධාතුව තුලද කාමවචර ධර්මයෝය, රූපවචර ධර්මයෝ, අරූපවචර ධර්මයෝ කියලා තුන් භූමියක් බෙදලා සත්ත්ව නව සත්තාවාසයක්, සප්ත විඥාන කිටියක් පෙන්වලා, පංච ගතියක් පෙන්වලා සත්ත්ව පුද්ගල භාවය ඇසුරු වෙන පරාසයක් තථාගතයන් වහන්සේ පෙන්නනවා. මෙන්න මේ ටිකට අමතරව මේ ඔක්කොම ධර්මතා සංකතයි. ඒ වගේම සංකත ධාතුවේ ශ්‍රේෂ්ඨතම අග්‍රතම ධර්මතාවය හැටියට ගෙනෙනවා පින්වතුනි මාර්ග ඵල ප්‍රඥාව, ලෝකෝත්තර භූමිය. එතකොට මෙන්න මේ ටික සංකතයි. මෙන්න මේ ටිකේ පිටලයි අපි අසංකත ධාතුව සාක්ෂාත් කරන්නේ. එතකොට මෙන්න මේ ධර්මතාවයනුත් ඇතුළත් වෙන්නටයි තථාගතයන් වහන්සේ සබ්බේ ධම්මා කියලා පෙන්වුවේ කියන කාරණාවයි මතක් කරන්නේ. ඒ කියන්නේ සීලු සංස්කාරය අනිත්‍යයි කියලා යම් කෙනෙක් බැලුවොත්, සීලු සංස්කාරය දුකයි කියලා බැලුවොත් යම් කෙනෙකුට හිතෙන්නට පුළුවන් සීලු සංස්කාරය අනිත්‍යයි, සීලු සංස්කාරය දුකයි, එවගේම සීල සංස්කාරය අනාත්මයි කියලා බැලුවොත්, නමුත් එහෙම බලන සිළු සංස්කාරයෝ අනිත්‍යයි, සිළු සංස්කාරයෝ දුකයි, සිළු සංස්කාරයෝ අනාත්මයි කියලා බැලුවොත්, හිතුවොත්, ඒ බලන හිතන යම් ඥාන දර්ශනයක් තියෙනවා නම් ඒකාත්මයි කියන අදහසක් කෙනෙකුට ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන් ගන්න සිළු සංස්කාරයෝ අනිත්‍යයි, සිළු සංස්කාරයෝ දුකයි කියනකොට ඒ සියලු සංස්කාරය අනිත්‍යයි, සියලු සංස්කාරය දුකයි, නමු සියලු සංස්කාරය අනිත්‍යයි දුකයි කියලා දකින ඥාන දර්ශනයක් තියෙනවා නම් ඒක මගේ, ඒක පුද්ගලයේගේ, ඒක සත්වයේගේ, නැත්නම් ඒ තමයි ආත්මය කියන කාරණාවක් ගොඩනගෙන්නට පුළුවන්. ඒ නිසා මෙතෙන්දි නුවණින් දකින්නට උන සියලු සංස්කාරය අනිත්‍යයි කියන තැන, සියලු සංස්කාරය දුකයි කියන තැන තියෙන සංස්කාර ටිකක් තියෙනවා නම් ඒකද අනාත්මයි. ඒ විතරක් නෙමෙයි, ඒ ධර්මය අනිත්‍ය දුක්ඛ අනාත්ම විදිහට දකින යම් ඥානයක් තියෙනවා නම් ඒකද පුද්ගලයේගේ සත්වයේගේ නෙමෙයි, ඒකද ආත්මයක් නෙමෙයි. ඒ ඥානයේද හේතු ප්‍රත්‍යයයි. ඒ නුවණක් තියෙනවා නම් ඒ නුවණද හේතු නිසා හටගත් ධර්මතාවයක් කියන කාරණාව පෙන්වන්නයි තථාගතයන් වහන්සේ සබ්බේ ධම්මානත්තාති කියන කාරණාවකින් මේ යථාර්ථය මතු කළ පෙන්වන්නේ. ලෝකයේ කියලා හම්බ වෙන තැනක තියෙන ධර්මතා ටිකත් ඒ ධර්මයද අනිත්‍ය දුක්ඛ අනාත්මයි. ඒ අනිත්‍ය දුක්ඛ අනාත්ම බව නැත්තම් සංකත සියලු ධර්මයෝ අනාත්මයි කියලා දන්න ඥාන දර්ශනයක් තියෙනවා නම් ඒ ඥාන දර්ශනයේද අනාත්මයි කියන ධර්මතාවයක් සත්‍යෙග්ගි පුද්ගලෙග්ගි නෙවෙයි කියන කාරණාව පෙන්වන්නටයි යථාර්ථයෙන්ම සබ්බේ ධම්මා අනාත්තාති කියලා පෙන්වන්නේ. සීල සංස්කාරය අනිත්‍යයි කියන තැනත් අනාත්ම ස්වභාවය තියෙනවා. සීල සංස්කාරය දුකයි කියන තැනත් අනාත්ම ස්වභාවය තියෙනවා. ඒ ස්වභාවය විතරක් නෙමෙයි, ඒ ධර්මයන්ගේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය දන්නා වූ දක්නා වූ ඥාන දර්ශනයක් තියෙනම් ඒකද අනාත්මයි කියන ආකාරයටයි සබ්බේ ධම්මා අනාත්තාති කියලා පෙන්වන්නේ. ඉතින් පින්වතුනි මෙතනදී සියලු ධර්මය අනාත්මයි කියලා විදසු නුවණින් දකින්නට ඕනේ. එතකොට සියලු ධර්මය අනාත්මයි කියලා අපි කොහොමද දකින්නේ? පින්මුතුනේ මෙතනදී මේ පින්මුතුන්ට තේරුම් කරගන්නට පුළුවන් මෙන්න මේ කාරණාව. අපිට මේ ස්පර්ශ ආයතන 6 හරහා සත්ව පුද්ගල භාවයකින් හැඟෙන්නේ නැති සත්ව පුද්ගල භාවයෙන් තොර රූප ශබ්ද ආදී අරමුණුත් හම්බ වෙනවා. නමුත් මේ ස්පර්ශ ආයතන 6ට අරමුණු හම්බ වෙනකොට ඔය අතර සත්වයේ පුද්ගලයේ ආත්මය කියන විදිහේ අරමුණුත් හම්බ වෙනවා. එතකොට මෙතෙන්දි සබ්බේ ධම්මා අනාත්තා කියලා කියන්නේ තව ආකාරයකට සත්ව පුද්ගල භාවයෙන් තොරව හම්බ වෙන ධර්මයන්ගේ සත්ව පුද්ගල භාවයක් හම්බෙන ධර්මයන්ගේ යථා ස්වභාවය සත්ව පුද්ගල නොවන හේතු ප්‍රත්‍යයෙන් හටගත් අනාත්ම ධර්මතාවයක් කියන නුවණ අපි තුල එළඹ සිටින්නට ඕනේ. මෙන්න මේ නුවණ එළඹ සිටියාමයි පින්වතුනි අපිට සියලු ධර්මයෝ අනාත්මයි කියන ඥාන දර්ශනය එළඹ සිටින්නේ. ඉතින්දි මං කලිනුත් මතක් කරලා තියෙනවා පින්වතුනි, මේ උපමාව මම නවතත් මතක් කරන්නම්. මේ අනාත්ම ස්වභාවය සහ නැත්නම් සත්ව පුද්ගල නුවණ ස්වභාවය සහ සත්ව පුද්ගල භාවයෙන් දැක්ම තුළ ඇති වෙනස, සත්ව පුද්ගල භාවයෙන් දැක්කහම විපල්ලාස ඇති වෙන්නට තියෙන හේතුව බොහොම වැඩි. එතෙන්දි පින්වතුනි අපි කලින් මතක් කළා මෙන්න මේ විදිහට අපි යම් කිසි කෙනෙක් පාරක බැහැලා ගමනක් යනවා. ඒ යනකොට හදිසියේදී අපේ කකුල ගලක මුලක හැපිලා නියපොත්තක් ගැලවිලා අහකට විසිනවා, ලී වැක්කිරෙනවා. නමුත් තිංගුතුනි අපි ආපහු හැරිලා ගිහිල්ලා මගේ කකුල කැඩුවා නේද කියලා, මගේ කකුල තුවාල කළා නේද කියලා අර ඩී කෝටුවට හරි ගලකට හරි අපි ආපහු ගහන්නේ නැහැ. ඒ පින්වතුනි අපි එහෙම ගහන්නේ නැත්තේ ඒක සත්වයේගේ පුද්ගලයේ ගෙනෙමේ දඬුවම් දෙන්න තරම් සුදුසු ධර්මතාවයක් නෙමෙයි නිසා. එතකොට යම්කිසි කෙනෙක් ඒ තමන්ගේ පය තුවාල වීම ආරම්භය අර ගහකට හෝ ගලකට හෝ ආපහු ගහයි නම් ඒක මහ විහිළුවක්. ඒ වගේ අනුවන කෙනෙක් අඥාන කෙනෙක් හැටියට අපිට දැනෙනවා, මෝඩ කෙනෙක් හැටියට අපිට දැනෙනවා. එතකොට සත්ත්ව පුද්ගල නුවණ හැඟීම තිබුණාම එතනදී අපි අනවශ්‍ය ද්වේෂයක් ඇති කරගන්නේ. නමුත් ඒ වේදනාව තනියම ඉවසන්න වෙනවා, ඉවසනවා. නමුත් බලන්න පින්වතුනි, සත්ත්ව පුද්ගල භාවයකින් දැනෙන, සත්ත්ව පුද්ගල භාවයකින් හැඟෙන රූපයක් ඇවිල්ලා ඇඟේ වැදුනොත් අපි කියමු අතින් පාරක් ගැහුවා, කකුලකින් පාරක් ගැහුවා කියලා අපිට හිතන විදිහට එබඳු රූපයක් මේ අපේ ඇඟේ වැදුන සවිඥානික ඇඟේ, අරතරම් මහා අලාභයක් උනේ නැහැ, හානියක් උනේ නැහැ, අරතරම් ලොකු වෙහෙසක් වේදනාවක් දැනුනේ නැහැ, චූටි පහරයි වැදුනේ. නමුත් හා නුඹ මට ගැහුවා නේද කියලා අපි පෙරලා ද්වේෂය ඇති කරගෙන කෝපය නසතුට පළ කරලා බොහෝ වෙලාවට ආපහු ගහපු කෙනාට ගහන්න හැරෙනවා. නමුත් පින්වතුනි, යථාර්ථය අනුව බලනකොට අපි කෙනෙක් පුද්ගලයෙක් කියන හැඟීම ඇති කරගෙන ඇති කරගත් තැනකින් අපේ කයේ වැදුණු රූපයත් කෙනෙක් පුද්ගලයෙක් කියන අදහස නැතුව කකුලේ ගලක් ගහක් වැදිලා තුවාල වෙච්ච තැනක ගහක් ගලක් කියන රූපයත් අර පුද්ගලයේ කියලා දක්න තැනක තියෙන රූපයත් අතර පින්වතුනි වෙනසක් නැහැ, රූපී යථාර්ථයයි. නමුත් මෙතන සවිඥානික බව නිසා කය කෙරෙහි පවතින ආත්ම දෘෂ්ටිය නිසා අපිට ද්වේෂීය කෝපය හට ගන්නවා. අතන සවිඥානික බව නැතත් අවිඥානික බව වස්තුවේ අවිඥානික ස්වභාවය දන්න දකින නිසා අපි ඒ අරබයා කිපීමක් ඇති කරගන්නේ. ඉතින් අපිට යම් වෙලාවකදී විදසුන්නවන භාවිතා කරලා පවතින යථා ස්වභාවය සිහිනුවණින් බලලා පවතින යථා ස්වභාවය සිහිනුවණින් දැකලා සත්ත්ව පුද්ගල භාවයෙන් හැඟෙන සවිඥානික වස්තුන්ගෙත් හම්බ වෙන ඒ නාම රූප ධර්මය තුල සත්ත්ව පුද්ගල නොවන ස්වභාවය, අනාත්ම ස්වභාවය, අර ගහක ගලක බඳු ස්වභාවයට ඒ මට්ටමටම දැනෙන විදිහට අපේ හිත හදාගෙන තිබුණොත්, හිතට දැනෙලා තිබුණොත් පින්වතුනි, එබඳු රූපයකටත් අපි ආපහු ගහන්න යන්නේ, ගහන්න ගියොත් ඒක ලැජ්ජ හිතේ අපි මෝඩයි වගේ තේරේ. ඉතින් අන්න ඒ වගේ ස්වභාවයකටපත් වුනහම ඒ ගැටීම විතරක් නෙමෙයි පින්වතුනි, ඇලීමත් ඒ විදිහටම නැති වෙනවා. ඒ වස්තුන්ගේ ඇලෙනවා එකක් ගැටෙන එකටත් පිළිකුල් කරනවා, ලැජ්ජ වෙනවා. එතකොට ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. රාහුල මහරහතන් වහන්සේ දවසක් අහනවා, කතම්පන බන්තේ ජානතෝ කසම් කතම් පස්සතෝ විමස්මින්ච සවිඥානකේ කායේ බහිද්ධාච සබ්බ නිමිත්තේසු අහංකාර මමංකාර මානානුසය හොಂತಿ. ස්වාමී, කෙසේ දන්නා වූ කෙසේ දක්නා වූ කෙනාටද මේ සවිඥානක කය දැහැර සියලු නිමිති වලත් මම මගේ කියන මාන අනුසය නැති වෙන්නේ? ඒ විලායේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, යං කිංචි රාහුල රූපං අතීත අනාගත පච්චුප්පන්නං වා ජත්තං වා බහිද්ධා වා ඕලාරිකං වා සුකුමං වා හේනං වා පනිතං වා යන්දුරේ සන්තකේව සබ්බං රූපං නේත මම නේසු හමස්මි නිමේසු අත්තාති ඒව මෙත යථා භූතං සම්මප්පඤ්ඤාය දත්තබ්බං. රාහුල, අතීත අනාගත වර්තමාන ඒ වගේම තමා තුල, තමාගෙන් පිටත බාහිර, ඒ වගේම ඖදාරික නැත්නම් රළු වෙන්න පුළුවන්, ඒ වගේම සියුම් වෙන්න පුළුවන්, ඒ වගේම ලෝකෙ තුල ප්‍රණීතියයි සම්මත වෙන්න පුළුවන්, හීනයයි සම්මත වෙන්න පුළුවන්, දුර වෙන්න පුළුවන්, ළඟ වෙන්න පුළුවන්. යම් කිසි රූපයක් තිනුනනම් ඒ හැම රූපයක්ම මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මය නෙමෙයි කියලා මෙසේ ඇත්ත ඇති හැටි දැක්ක යුතුයි. මෙන්න මේ විදිහට ඒවං පස්සං සුතව ආර්ය ශාවකෝ රූපස්මින් නිබ්බින්දති, නිබ්බින්දි විරජ්ජති විරාගා විමුච්ඡති විමුත් විමුක්තමේති විමුක්තස්මේ විමුක්තමේති ඥානං හෝති. මේ විදිහට දකින සුතවත ආර්ය ශ්‍රාවක තෙමේ රූපේ කලකිරෙනවා, කලකිරීමෙන් නොඇලෙනවා, නොඇලෙනීමේ මිදෙනවා, මිදුනාව මිදුනා යන ඥාන දර්ශනය ඇති වෙනවා කියලා තථාගතයන් වහන්සේ පෙන්වනවා. එතකොට දැන් මෙතන දෙපින් උතුණි අනත්තානුපස්සනාවේදී අපිට තියෙන්නේ සත්ව පුද්ගල භාවයට හම්බෙන අරමුණු නුවණින් විමර්ශනය කරන්න. මෙතනදී සත්ව පුද්ගල භාවයෙන් හැඟෙන්නේ නැති රූප, ශබ්ද, ගන්ධ, රස ආදී අරමුණු නොසලකා හරින්න. දැන් මේ පරයයේ තියෙන්නේ සත්ව පුද්ගල භාවයෙන් යුක්ත අරමුණු වල ඇත්ත ඇති හැටි බලන එක. ඒ නිසා මෙතනදී අපි ඉස්සර වෙලාම ඒ සවිඥානක රූපයක සවිඥානක වස්තුන් තියෙන තැනක පවතින යථා ස්වභාවය නුවණින් බලමු. පින්වතුනි, අපිට සත්වයෙක් කියලා, පුද්ගලයෙක් කියලා හිතෙන තැනක, මම කියලා, මගේ කියලා හිතෙන තැනක පවතින රූපය දිහා හොඳට බලන්ට ඒක කලාප වශයෙන්, කොටාස වශයෙන් බැලුවොත් කොටස් 32ක් තියෙනවා. කේස්, ලොම්, නිය, දත්, සම්, මස්, නහර, ඇට, ඇට මිදුළු ආදී කුණප කොටස් 32ක් ගන්නට පුළුවන්. ආපෝ කොටස් 20යි, පඨවි කොටස් 20යි, ආපෝ කොටස් 12යි, තේජෝ කොටස් 4යි, වායෝ කොටස් 6යි. මේ වගේ විද්‍යමාන කොටස් 32කුත් අවිද්‍යමාන වූ ලක්ෂණයන්ගෙන් දත යුතු ධාතු 10කුත් කියන මෙන්න මේ වගේ කොටස 42ක් අපිට හම්බ වෙනවා. එතනදී විශේෂයෙන් අපි හිතට නගා ගන්න පහසු වෙන ප්‍රකට කොටස් ටික විතරක් ගන්නවා. කොටස් 32 ද්වත්තින් සාකාරය කියලා මතක් කරන්නේ ඒකයි. පඨවි කොටස් 20යි, ආපෝ කොටස් 12යි. මේ ටික අරගෙන හොඳට කේස්, ලොම්, නිය, දත්, ධම්මස් කියලා ප්‍රකට අනුපිළිවෙලින් වෙන්නට පුළුවන්. එහෙම නැත්නම් ප්‍රකට Tamanට පහසු වැටෙන කොටස් ටික හෝ කමන්නේ බැලුවට. හොඳට බලන්න, බලලා ඊට පස්සේ සිහිපත් කරන්නට ඕනේ කන බොන ආහාරය නිසා මේ කොටස් ටික, මේ කුණප කොටස් ටික හැදිලා තියෙනව නේද, හැදෙනව නේද කියලා හොඳට හිතන්නට ඕනේ. ආහාරය නැමැති හේතුව මේ රූපය නැමැති ධර්මතාවයේ ඵලය. ඔන්න හොඳට බලන්න බත් පාන් කවුපි මුං අට දිහා මේව සත්තු හෝ පුද්ගල හෝ සත්තු පුද්ගල භාවයේ හැඟෙන ස්වභාවයෙන් යුක්තව ධර්මතාවයේ තුල නැහැ. එබඳු ආහාරය නිසායි පින්මුතුන් මේ ශරීරයේ කිස්ලුම් නියදත් ආදී කොටස් වර්ධනය වෙන්නේ, හැදෙන්නේ. එතකොට මේ රූපේ ස්වභාවය තමයි යථාර්ථය පටිව්‍යාපෝ තේජෝ වායෝ කියන මෙන්න මේ සතර මහා ධාතුන්ගෙන් යුක්ත රූප කලාපයන්ගෙන්මයි මේ ශරීරය හැදිලා තියෙන්නේ. ඒකයි දැන් ආහාරය කියලා කියන්නේ. පින්වතුනි, ආහාරති තියාහාරෝ, ඵලයක් ගෙන එන නිසා ආහාරයි කියනවා. එතකොට ඕජට්ටමකන් රූපකලාපං ආහාර තීති ආහාර, ඕජාව අටවෙන කොට ඇති රූපකලාප ගෙනත් දෙන නිසා, රූපකලාප හදන නිසා මේ රූපයට රූපකලාප ගෙනෙන අර්ථයෙන් ආහාරයට ආහාරයි කියලා කියනවා. එතකොට ඒ ආහාරය නිසා මේ ශරීරේ උන් රූපකලාප ටික හැදුනහම ඒව ඔක්කෝම සත්වනෝ පුද්ගලනෝ අනාත්මයි. එහෙම අනාත්ම වුණාට පින්වතුනි මේ රූපේ ඉදිරියමක ආපහු වීමක් වෙනෙන නිසා මේ රූප සහිත කය දැකීම, හෙයින් ගඳ සුවඳ දැනීම ආදී කෘත්‍ය ටිකක් කෙරෙන නිසා, ඒ වගේම සවිඥානික හැඟීම් දැනෙන බව තියෙන නිසායි අපි තවදුරටත් ටිකක් රැවටිලා තියෙන්නේ මේ කය පුද්ගලයක් සත්වයක් දෝ කියලා. ඒ නිසා කය අනාත්ම ස්වභාවයේ හේතුන්ගෙන් හටගත් ස්වභාවය හොඳට සිහිකරන්ද කයේ ස්වභාවය බලලා කය ඇතිවෙන්න හේතු වෙච්ච ප්‍රත්‍ය හොඳට බලලා මේ හේතු ප්‍රත්‍යෙන් කය හටගත්තේ කියලා බලනවා. බලලා කයේ ස්වභාවය තීරණය කළ එක පැත්තකින් තබන්නේ. ඊට පස්සේ දැන් කය අසුරු කරගෙන පවතින නාම ධර්ම ටික සිහිපත් කරන්න. මෙතන නාම ධර්ම ටික ඡායා මාත්‍රයකින් අර්ථ ගත්තහම ඇති. හොඳට එකින් එක එකින් එක එකින් එක නාම ධර්ම තේරුම් අරගෙන එහෙම නාම ධර්මයන්ගේ ගති ස්වභාවය අවබෝධ කරගන්නට මේ අවස්ථාවේදී අවශ්‍ය නැහැ. ඒකට අවබෝධයට කාලය අපිට ලැබෙනවා තව ඉහතදී. මේ වෙලාවේදී මේ නාම ධර්ම ටික බලන්නෙත් නාම ධර්ම බැලීම සඳහා නෙමෙයි, නාම ධර්ම ටික බලලත් රූපේ පිරිසිඳ දකින්න. රූපේට ප්‍රත්‍ය ටික බලලත් රූපේ සත්පුද්ගල නොවන අනාත්ම ස්වභාවය ප්‍රකට කරගත යුතුයි. කය අසුරු කරගෙන පවතින නාම ධර්ම ටික බලලත් කයේ අනාත්ම ස්වභාවය ප්‍රකට කරගත යුතුයි. එතකොට එහෙම අනුව බලනකොට අර විද්‍යහිත රූපය සත්පුද්ගල නොවන ආහාර ප්‍රත්‍යයෙන් හේතු ප්‍රත්‍යයෙන් හටගත් බව තීරණය කරලා ඊට පස්සේ නැවත මෙහෙමත් නුවණින් මෙනෙහි කට යුතුයි. කොහොමද මේ කය ඇසුරු කරගෙන ප්‍රතිසන්දි වශයෙන් පැමිණි විඥානය පවතිනවා? එහෙම නැතිනම් Tamanට සීකරන්න පුළුවන් අවිද්‍යා කර්ම තණ්හා කියන හේතු ටික නිසා ප්‍රතිසන්දි වශයෙන් මේ පැමිණි විඥානය මේ කයේ ඇසුරු වෙනවා. එතකොට මේ කය ඇසුරු කරගෙන පවතින හිත නිසායි මේ කයේ හැඟීම් දැනීම තියෙන්නේ කියලා හිතන්නට ඕනේ. එතකොට යම ගැටුණාම කයට දැනෙන දැනගන්න පුළුවන් බව කයේ දක්ෂකම කයේ හැකියාවක් නිසා නෙමෙයි කය ඇසුරු කරගෙන පවතින හිතටයි පෙනෙන්නේ කියන හැඟීම හිතට එන්නට ඕනේ. ඊට පස්සේ මේ කය ඇසුරු කරගෙන පවතින සිතෙන් උපදින චේතනා මුල් කාරණාව කරගෙනයි මේ අචේතනික වස්තුව එහාට මෙහාට යවෙන්නේ. ඉදිරියට යනවා ආපසු එනවා කියලා මේ රූපකයේ සැලවීම වෙන්නේ කය ඇසුරු කරගෙන පවතින සිත නිසායි. සිතෙන් උපදින විඤ්ඤාප්ති රූප කියන ධර්මතාවය නිසායි මේ ඖදාරික කය එහාට යෑම මෙහාට යෑම පෙනෙන්නේ. ඔන්න ඒක දෙතකොට තේරෙනවා තමන්ට කය ඇසුරු කරගෙන පවතින හිතෙන් කෙරෙන වැඩ ටිකක් මේ කයේ හාට මෙහාට අරගෙන යන එක. ඒක කයේ හැකියාවක් කයේ දක්ෂකම කයින් කරන එකක් නෙමෙයි කියන කාරණාව තේරෙන්නට ඕනේ. ඊට පස්සේ මේ කය ඇසුරු කරගෙන පවතින සිත ගත්තාම ඒ සිතද එකම සිතක් නෙමෙයි, ඒ කෘත්‍ය කරලා නිරුද්ධ වෙනවා. ඉබඳු කය ඇසුරු කරගෙන පවතින හිතෙන් තමයි රූප දකින්නේ. ඒ සිතට නම් කරන චක්කු විඥානය කියලා. කය ඇසුරු කරගෙන පවතින හිතෙන් තමයි ශබ්ද අහන්නේ. ඒ හිතට නම් කරන සෝත විඥානය කියලා. කය ඇසුරු කරගෙන පවතින හිතෙන් තමයි ගඳ සුවඳ දැනගන්නේ. මේ වගේ රස දැනගන්නේ, ස්පර්ශයන් දැනගන්නේ, ධර්මාරම්මණයන් සිහි කරන්නේ කය ඇසුරු කරගෙන ඉන්න සිතෙන්. එතකොට රූප පෙනීමේ, සද්ද ඇහිීමේ, ගඳ සුවඳ දැනීමේ, රස දැනීමේ, ස්පර්ශ දැනීමේ, අරමුණු හිතීමේ කිසිවිදු හැකියාවක් නැහැ. මේ රූපෙට පුළුවන් කමක් නැහැ කියන කාරණාව හොඳට තීරණය වෙන්නට ඕනේ, හිතට වදින්නට ඕනේ. ඊට පස්සේ Tamanta තේරෙන්නට ඕනේ මේ කයට කියන ඕකය කියලා, ඕකසාරී කියලා. ඕක කියලා කියන්නේ මේ විඥාණයට නවා තැනක්, මේ ශරීරයේ බැසගෙන සිටින තැනක් කියන අර්ථයෙන් තමයි ඕකයි කියලා කියන්නේ. එතකොට මෙතනදි පින්වතුනේ මේ විඥාණය මේ කය ඇසුරු කරගෙන පවතිනවා. පින්වතුනි මේ කයෙන් කෙරිලා තියෙන උපරිම කෘත්‍ය ටික, උපරිම වැඩේ තමයි ආහාර පානයන්ගෙන් කය නැවත නැවත හදාගෙන අලුත් වැඩියා කරගෙන මේ විඥාණයට නවා තැන් දෙන්න සකස් කරලා සලස්සලා තියෙන්නේ. එතකොට කය විඥාණයට පිහිටා හිටින්න උපකාරක ධර්මයක් විලංගසක කයෙන් වෙන කිරණ පුත්‍යයක් නැහැ. ඊට පස්සේ කය ඇසුරු කරගෙන පවතින සිතෙන් තමයි පින්වතුනි අපි සැප දුක් විඳින්නේ. කය ඇසුරු කරගෙන පවතින හිතටයි රූපාදී අරමුණු පෙනෙන්නේ. කය ඇසුරු කරගෙන පවතින හිත නිසායි මේ කයේ හැඟීම් දැනීම් පෙනෙන්නේ. මේ ටික දෙපැත්තට හොඳට බලන්න පින්වතුනි. මේව හොඳට හිතන්නට ඕනේ. හොඳට නුවණින් බලන්නට ඕනේ. එහෙම බලන්ද බලන්ද හිතන්ද හිතන්ද පින්වතුන්ට නාම ධර්ම ටික නෙමෙයි කයේ තියෙන කාය ගතිකය හොඳට තේරෙනවා. කයේ තියෙන කයට ආවේනික වෙච්ච ස්වභාවය හොඳට තේරෙනවා. තවත් ටිකක් Tamanta උපායශීලී වෙන්නට පුළුවන්, Tamanta දක්ෂ වෙන්නට පුළුවන්. ඕනනම් මේ විදිහට හිතන්ටත් පුළුවන්. ඇත්තටම කෙනෙක් මැරෙනවා කියලා කියන්නේ මේ කයෙන් විඥානේ චුත වෙන එක, නිරුද්ධ වෙන එක නේද? විඥානේ මේ කයෙන් චුත වුණාම, නිරුද්ධ වුණාම මේ කයේ හැඟීම් දැනීමක් නැහැනේ. එහෙනම් අදටත් මේ කයේ හැඟීම් දැනීමක් නැහැ. කය අසුරු කරගෙන හිතට නෙදැනෙන්නේ. ඒ විඥානේ චුත වුණාම මේ කයේ ඉදිරියෑම ආපසුවීමක් පෙනෙන්නේ නැහැ නේද? එහෙනම් අදටද මේ කයට ඉදිරියෑම ආපසුවීම කරන්න බෑ. කය අසුරු කරගෙන පවතින හිත නිසායි මේ ඉදිරියෑම ආපසුවීම පෙනෙන්නේ කියලා හිතන්න පුළුවන්. මේ කයෙන් විඥානේ නිරුද්ධ වුණාම රූප පෙනෙන්නේ නැහැ, සද්ද ඇහෙන්නේ නැහැ, ගඳ සුවඳ දැනෙන්නේ නැහැ, රස දැනෙන්නේ නැහැ, ස්පර්ශයන් තේරෙන්නේ නැහැ, යමක් හිතන්න දැනගන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් මේ ඔක්කොම කටයුතු ටික කෙරෙන්නේ හිතෙන් නේද? එහෙනම් මේ එක කටයුත්තක්වත් මේ රූපෙට අයිති නැහැ නේද කියලා මේ විදිහට නාම ධර්ම ටික බලලා රූපේ තීරණය කරන්න. රූපේ ඇතිවෙන්න හේතු ප්‍රත්‍ය ටිකත් රූපේ නුවණින් බෙදලා බෙදලත් රූපී ඇති අනාත්ම ස්වභාවය තීරණය කරන්න. මෙන්න මේ විදිහට ඇහැට හම්බ වෙන හැම රූපයකම සත්ත්ව පුද්ගල භාවයක් හැඟෙන හැම රූපයකම එතන තිරිසංගත වේවා, പ്രേත කියන හැඟීමක් ඇති වෙන പ്രേත වේවා, තිරිසං වේවා, මනුස්ස වේවා, දේව වේවා, බ්‍රහ්ම වේවා ඇහැට පිනුනොත් පිනෙනවා නම් ඒ හැම රූපෙකම සත්ත්ව පුද්ගල භව තියෙන ආත්ම සංඥාව තියෙන හැම රූපෙකම රූපයත් රූපිත ප්‍රත්‍යත් ටික බලන්න, නාම ධර්මත් නාම ධර්ම ටිකට ප්‍රත්‍යත් බලන්න. මේ විදිහට බලලා රූපී අනාත්ම ස්වභාවය තහවුරු කරගන්න. ඊට පස්සේ අපිට මේ සත්පුද්ගල සංඥාව එන්නට පුළුවන් ශබ්දය හරහා. ශබ්දය කැහෙනකොටම මිනිස්සෙක්ගේ කටහඬ කියලා තේරෙනකොට, ස්ත්‍රියගේ කටහඬ කියලා තේරෙනකොට, පුරුෂයෙක්ගේ කටහඬ කියලා තේරෙනකොට ඒ ශබ්දයත් එක්කම මිනිස්සෙක් කියන හැඟීම ඇති වෙනකොට මිනිස්යාව හිතින් මිනිස්යාව අල්ලගන්න ශබ්දය අතරින්ද අල්ලගෙන ඒ මිනිස්යාව හොඳට විමර්ශනය කරන්න. මිනිස්යා කියන තැනකද තියෙන්නේ හම්මස් ලේන ආරයට ඇට මිදු කනබුන ආහාරයෙන් හැදෙන්නේ කියලා බලන්න. ඒ ආහාරයෙන් හැදුණු මේ රූපය අසුරු කරගෙන පවතින සිතෙන් කරන වැඩ ටික කලින් විස්තර කළා වගේ හොඳට විස්තර කරන්න. විස්තර කළා ඒ ශබ්දය අරඹයා හිතට හැඟිච්ච දැනිච්ච ආත්ම සංඥාව තියෙන තැනක හොඳට නාම රූප දෙක බලලා අනාත්ම ස්වභාවය තහවුරු කරගන්න. ඒ වගේම අහවල් ගායකයාගේ සින්දුවනේ, අහවල් ගායිකාවගේ සින්දුවනේ කියනකොට සින්දුවත් ශබ්දයත් අතහරින්න. ඒ ගායකයා හෝ ගායිකාව අල්ලගන්න. අල්ලගෙන හිතෙන් එතන තියෙන යථා ස්වභාවය නුවණින් මෙනෙහි කරන්න. අනාත්ම ස්වභාවයට බලන්න. ඒ වගේම තිරිසංගත සතෙක් හරි අලීක්කය ඝන සද්දේ, බල්ලෙක්කය ඝන සද්දේ, පූසෙක්කය ඝන සද්දේ කියලා ඇහුනොත් ශබ්දේ අතහරින්නේ. ඒ අලියව හෝ පූසව හෝ බල්ලව අල්ලගන්න හිතෙන්. අල්ලගෙන ඒ පූසා කියන තැන, බල්ලා කියන තැන, අලියා කියන තැන පවතින ස්වභාවය හොඳට සීකරන්න. ඒිට මෙහා ඇහැට පෙනෙන්න පුළුවන් අනාත්මෝ සත්පුද්ගල භාවය හැඟෙන්නේ නැති රූප ඒව දැනට නොසකා හරින්න. අනාත්මෝ සත්පුද්ගල භාවෙන් තොර ශබ්ද ඇහෙන්න පුළුවන් ඒව දැනට නොසලකා හරින්න. ඊට පස්සේ පින්වතුනි ගන්ධයක් දැනනකොට අහවල් සතාගේ ගඳ හෝ අහවලාගේ ගඳ හෝ තමන්ගේ ගඳ හෝ කියලා එනකොට ගන්ධය අතහරින්ද ඒ ගන්ධයත් එක්ක වෙන පුද්ගලයා හිතෙන් අල්ලගෙන ඒ පුද්ගල භාවය විමසීමකට ලක් කරන්න. ඊට පස්සේ දිවට රසයක් දැනෙනකොට රසය නිසා පුද්ගල භාවයක් අපිට දැනෙන්නට පුළුවන්. අම්මා උයපු කෑම හරි රහයි කියනකොට ඒ කෑම ඒ රහ අතරින්ද ඒ අම්මව අල්ලගන්න. අල්ලගෙන හොඳට අම්මා කියන තැනක පවතින නාම රූප ධර්මිය හොඳට විමර්ශනය කරන්න. අපේ අප්පච්චි වල දුන්නු කෑම හරි රහයි කියනකොට රස අතරින්ද අප්පච්චි කියපු තැන ඒ රූ සටහන හිතින් අල්ලගන්න. අල්ලගෙන විමර්ශනය කරන්න. ඒ වගේම අහවල් කෙනා දුන්නු ටික අහවල් අය උජපු දේ හරි රහයි අහවල් අයට රහට උයන්ද පුළුවන් අහවල් අය මෙහෙම මෙහෙම කෑම රස කෑම හදනවා කියලා හෝ රසය මුල් කරගෙන යම් යම් ආකාරයකට යම් යම් නානත්වයකින් තමන්තුළු පුද්ගල භාවයක් ඇති වුණොත් ඇති වෙනවා නම් ඒ වෙලාවේදී තියෙන රසය අතහරින්න ඒ පුද්ගල භාවය අල්ලගන්න. අල්ලගෙන ඒ පුද්ගල භාවය හොඳට විමර්ශනය කරන්න. සත්තු පුද්ගල නොවන ධර්මතාවයක් හැටියට මම මුලින් කියපු විදිහට රූපේ එකම විදිහට හැම පුලෙ කොයි ආයතනයෙන් එන පුද්ගල භාවයත් එකම විදිහට මෙනෙහි කරන්න හුරු වෙන්න. කය ස්වභාවය බලලත් කය අනාත්මයි පේන රූපය අනාත්මයි නාම ධර්ම ටික බලලත් පේන රූපය අනාත්මයි කියලා දකින්න උත්සාහවත් වෙන්න. ඊට පස්සේ කයට ස්පර්ශය ගැටුණු කම නිසා අහවලයි ඇඟේ හැපුණේ අහවලාවයි ඇල්ලුවේ කියලා යම් පුද්ගලයෙක් ගැන විස්තරයක් හම්බ වෙනවා නම් ඒ ස්පර්ශය අතහරින්න. ඒ පුද්ගලයා අල්ලගන්න. ඒ පුද්ගලයා ඒ විදිහට මෙනෙහි කරන්න. ඒ වගේ හිතෙන් මොන හරි සිහි කරනකොට යාළුවෙක් මතක් වුණා, එතකොට යෙහෙළියක් මතක් වුණා, දරුවෙක් මතක් වුණා කියන තැනකදී ඒ විතර්ක ටික අතහරින්න. විතර්ක ටික අයින් කරලා ඒ විතර්ක එක්කම මතුවලා ආපු පුද්ගල භාවයේ හිතින් අල්ලගන්න. ආරම්මනේ චිත්තං උපනිබන්ධetva අරමුණේ සිත බැඳගෙන අරමුණේ අරමුණ හිතින් හොඳින් අල්ලගන්න. අල්ලගෙන හොඳට විමර්ශනය කරන්ද සත්ව පුද්ගල නොවන ධර්මතාවයක් හැටියට දකින විදියට නාම රූප දෙක ප්‍රකට වෙන විදියට හොඳට හිතන්න. මේ වගේ ස්පර්ශ ආයතන 6 කුමන තැනකින් ආත්ම භාවයේ මතු වුනොත් ආත්ම සංඥාවක් පුද්ගල සංඥාවක් ඇති වුනොත් ඒ හැම තැනකටම දවස පුරාවට 100ෙන් ඉඳ උපදින තැන මෙතන පටලවා ගන්නපා ස්කන්ධ ටික අතහරින්න. ඒ ස්කන්ධ ටිකත් එක්ක මතුවලා හිතට නැගිලා එන අර සත්තු පුද්ගල නිමිත්ත අල්ලගෙන ඒක විමසන්න හොඳට. මෙන්න මේ විදිහට ස්පර්ශ ආයතන 6ට හම්බ වෙන අරමුණු පින්මුතුනේ නුවණින් මෙනෙහි කරන්නට ඕනේ. මෙන්න මේ විදිහට කාලයක් මෙනෙහි කරනකොට දිගටම තමන්ට මෙනෙහි කිරීමේ පහසුකමක් ලැබෙනවා. මෙනෙහි කරන්න පුළුවන්. එහෙම මෙනෙහි කරන්න පුළුවන් වීම සමගම නීවරණ ධර්ම ටික ටික අඩු වෙනවා. තව මෙහෙම මෙනෙහි කරනවට අමතරව පින්වතුනි සති නිමිත්තේ හිත තබාගෙන ආනාපාන සතිය හෝ බුද්ධ ගුණ හෝ අසුභය හෝ මරණය හෝ මෛත්‍රිය හෝ යම්ම කමඨහනක් අරගෙන ඒ කමඨහනට හිත තබලා සති නිමිත්තේ හිත තබාගෙන හිත වඩන්ටත් හිත එක්තෙන් කරන්ටත් පින්මුතුන් හුරු වෙන්නට ඕනේ, දක්ෂ වෙන්නට ඕනේ. ඒ වගේම ඒ හිත වඩන්නට උපකාරී පිණිස සීලයක පිළිထන්නටත් ඕනේ. මං අනිත් තැන්වලදී සීලය කියන වචනේ කෙටියෙන් මතක් කළා. මෙතනදී සීලය කියන කාරණාවේදී පින්වතුනි ප්‍රාතිමෝක්ෂ සීලයෙන් විතරක් නෙමෙයි අනිත් සීලයන් ගැනත් අපිට පොඩි අවධානයක් තියෙන්නට ඕනේ. ප්‍රාතිමෝක්ෂ සංවර සීලය කියලා කිව්වේ ගිහි පින්වතුන්ට නම් පංසීල් නිති සමාදන් විය යුතු පංසීලයත් ඒ වගේම පොහොය දවසට සමාදන් වෙන උපෝසත අෂ්ටාංග සීලයත් අයිති. ස්වාමීන් වහන්සේලාට නම් සාමණේර සීලය ඒ වගේම උපසම්පදා සීලය වගේ සීලය ප්‍රාතිමෝක්ෂ සීලය යන ගණයට යනවා. පින්වතුනි ඒ ප්‍රාතිමෝක්ෂ සීලය වගේම ඉන්ද්‍රිය සංවරය ඇති කරගන්නටත් ඕනේ. ඒ වගේම ඉන්ද්‍රිය සංවර සීලයේ වගේම තමන්ට ආජීවයේ පිරිසුදු වෙන විදිහට යම් රැකියාවක් කර්මාන්තයක් කරනකොට නැවත චිත්ත පසුතැවීම ඇතිවෙන විදිහ කර්මාන්තයක් නොකරන ආකාරයකට ජීවත් වෙන්න අවශ්‍ය රැකියාවක් කරන්නට ඕනේ. ඒ වගේම හම්බ වෙච්ච භෝගයන් නිස්සරණාදීන් ඒ වගේම ඒවැ පමණ දැනගෙන ඕනෑවට වඩා ඇලෙන්න බැඳෙන්න නොදී කොච්චර කුපමණ දෙයක් හම්බ වුණත් ජීවිතයේ අනිත්‍ය ස්වභාවයට හිත තබල මෙපමණ කාලෙකින් හෝ කොච්චර තිබුණත් අතහැරෙනව නේද කියලා ඒවැ ආදීනෝ ස්වභාව බලමින් ජීවිතය ආදීනෝ ස්වභාව බලමින් පරිහරණය ආදීනෝ ස්වභාවය බලමින් ඒ ප්‍රත්‍යං නුවණ ඇතුව ඒවැ උනවට හිත ඇලෙන්න බැඳෙන්න නොදී පරිහරණය කරන්ටත් ඕනේ. මෙන්න මේ ටික ඔක්කොම සීල යන ගණිත යන ওই ටිකෙන් තමයි පින්වතුනි හරියට පැලයක් ගහක් අල තියෙන ගහක් ගලවන්ට උදුරන්ට මුල් සහිත උදුරන්ට ඕනේ වුණාම එකපාරටම ඇදලා ගන්නෙ නෑ, මුල් කැඩිලා යට ඉතුරු වෙනවා. ඉතින් වතුර ටිකක් දාලා පස්බුරුල් කළා, ඒ ගහ හොල්ලලා හොල්ලලා හිමින් සීරියේ මුල් කැඩෙන්නේ නැති වෙන්න උදුරලා ගන්නවා වගේ. ඉතින් මුතුනි මේ නීවරණ ධර්ම දුරු කරගන්නත් හරියට ගහ වටේ පස්බුරුල් කරනවා වගේ මේ සීලෙන් හොඳට කෙලස් ටික ලිහිල් කළා දෙනවා, කෙලස් ටික ගැලවිලා යන්න පහසු කරලා දෙනවා. ඉතින් මේ විදිහේ යුක්තෝ සීලේක පිහිටලා සමතකමටහනකින් හිත වඩමින් ස්පර්ශ ආයතන 6ට ස්පර්ශ ආයතන 6ට හමු වෙන. එතකොට විභූතාරම්මනේ වේවා අවිභූතාරම්මනේ වේවා, විභූතාරම්මනේ අවිභූතාරම්මනේ කියලා කිව්වේ ඇස් හමුයේ තියෙන පච්චුප්පන්න වර්තමානෝ වර්තමාන කොටසට යන ඒ ඒ මොහොත ඉන්ද්‍රියන්ට හම්බෙන අරමුණු වෙන්න පුළුවන්. හම්බ වෙලා නිරුද්ධ වෙලා නමුත් නිරුද්ධ වෙච්ච දේ දැකපු අහපු හැටියට මතකයෙන් එන්නට පුළුවන්. ඒකට කියනවා අවිභූත ආරම්මන කියලා. විභූත ආරම්මන කියනවා වර්තමානයේ ඒ හැටියටම හම්බ වෙන අරමුණු. ඒ අරමුණු වල සත්පුද්ගල භාවයක් තිබුණොත් ඒක නැති කරන්න බලන්න ඉපිද නිරුද්ධ වෙලා අතීතංශයට ගිය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් නූපන්න නොහටගත් අනාගතේ හම්බ වෙන්න හිතාගෙන ඉන්න කියන අදහසෙන් වෙන්නට පුළුවන්. හම්බ වෙන අරමුණු වලත් ඇති වෙන පුද්ගල භාවයේ සිහි කරන්න. මේ වගේ හාත්පස ස්පර්ශ ආයතන 6ම වටලලා අරගෙන හොඳට කොතනකින් හරි සත්ත්ව පුද්ගල කියන හැඟීම මතුවෙන විදිහට ඒකද මනුස්ස විතරක් නෙමෙයි තිරිසංගත වෙන්නට පුළුවන්. ඒ වගේම තමන් නොදැක්ක දෙවියෙක් ගැන අහන්නට පුළුවන්. දෙවියෙක් කියලා කිව්වත් එතන සතර මහා ධාතු හෝ සතර මහා ධාතුන්ගේ උපාදාය රූපයක් වුණනම් ඇති. ඒකය ඇසුරු කරගෙන සවිඥා විඥානීය පවති හේදා විද්‍යා කර්ම ප්‍රත්‍යෙන් එතනද මේ සවිඥානක වෙච්ච රූපයක් නේද තියෙන්නේ කියලා නාම රූප ධර්මතාවයක් දකින්න පුළුවන් වෙන්නට ඕනේ. ඒ වගේ බ්‍රහ්මයේ කියන තැනකත් නිර්සත්‍යයේ කියන තැනකත් පුද්ගල භාවිත හැඟෙන තැනක තියෙන නාම රූප ධර්මයෝ නුවණින් බලන්න. මෙන්න මේ විදිහට නුවණින් බලනකොට පින්වතුන්ට යම් දවසක් තියනවා ස්පර්ශ ආයතන 6ම සුඤ්ඤෝගාමේ වෙනවා. සත්වේ පුද්ගලයේ හම්බ වෙන්නේ නැති සත්ව පුද්ගල අද දවසේදී සත්ව පුද්ගල නෙවෙයි කියලා හම්බෙන අරමුණු වලත් සත්ව පුද්ගල භාවයට හම්බෙච්ච අරමුණු වලත් දෙකේම යතහ ස්වභාවයේ එකයි නේද කියන දැනුම දැක්ම ටික වැඩි වෙන්න ගන්නවා. එහෙම වැඩි වෙන්න ගන්නකොට පුද්ගල භාවයේ ටික ගෙවෙනවා. ගෙවෙනවා කියන නීවරණ ධර්ම අඩු වෙනවා. යම් දවසක් තියෙනවා නීවරණ ධර්ම මෙහෙම බලබල ඉන්නකොට නීවරණ ධර්ම ටික හොඳටම ගෙවෙන දවසක් තියෙනවා. මේ නීවරණ ධර්ම ටික ගෙවුනහම නීවරණ ධර්මයන් තමන් කෙරෙහිලා නොදකින ඔහුට ප්‍රමෝදය උපදිනවා. නීවරණ ධර්මයන් තමන් කෙරෙහිලා නැහැ කියන තමන් කෙරෙහිම විද්‍යමානෝ ධර්මතාවය තමන්ට පෙනෙනවා. ඒ පෙනීම නිසා තමන් කෙරෙහි හිතේ සතුටක් උද්දවැඩුණු ගතියක් ප්‍රමුදිත ගතියක් ප්‍රබෝධමත් ගතියක් නිත්‍යතිම්ම නිතරම හැම වෙලාවෙම පවතී. මෙන්න මේ ප්‍රමෝදයම පාමොජ්ජයම ඊටම දියුණු වෙලා ඒක සංස්කාර ස්කන්ධය අනුයෝග්‍ය ප්‍රීතියක් බවට වර්ධනය වේ. ඒ ප්‍රීතිය නිසාම පින්වතුනි වේදනා සංඥා සංඛාරයන්ගේ සංසිඳීමෙන් කායපස්සද්ධියකුත් නොයෙක් කරමුණු මෙනෙහි කිරීමෙන් සිත උපදින වේගය නතර වෙච්ච නිසා විඥානයගේ සංසිඳීමෙන් චිත්තපස්සද්ධියකුත් ඇති වෙයි. මේ වගේ හිත කය දෙකේම සංසිඳීමක් සැහැල්ලු බවක් නිබර බවක් කුඩියක් වගේ ස්වභාවයට පත්වෙන බවක් ලෙලදෙන ස්වභාවයෙන් යුක්ත ස්වභාවයට කය දැනෙන බවක් තීරණ තැනට එනකන් එනවා. මේ අපි පුද්ගල භාවයෙන් කයට පොඩ්ඩක් සැහැල්ලුයි කියලා දෙන්න මට්ටමක් නම් නෙමෙයි පින්වතුනි. අපි කවදාවත් ජීවිතේ මිනිස්සෙක් අත්විඳින්නේ නැති මට්ටමක් මේක. මිනිස්සෙකුට අත්විඳින්න බැරි මට්ටමක්. මිනිස් භාවයට වඩා වැඩිතර භාවයේ අනුවගිය මට්ටමක් කියන කාරණාවත් මතක් කරනවා. ඒ පස්සද්ධිය නිසාම සැපයක් ලැබෙන්න පුළුවන්. පින්වතුනි මේ සැපය කාමයේ අනුගිය සැපක් නෙමෙයි. කාම ලෝකේ කාම භූමියේ යම් සැපයක් තිනෝ නම් උපරිමයි කියලා කියන්න පුළුවන් අරමුණක් තියෙනවා නම් ඒ උපරිමයි කියලා සැප දැනෙන අරමුණට වඩා සිය දහස් ගුණයකින්ම નિરાයාසයෙන් යුක්ත වූ සැපකින් උත්සාහයෙන් තොර සැපකින් කාම භූමියේ කුමන සැපක් ලැබුවත් තමන්ද සැපේ ලබන්නට වෙන්නේ උත්සාහයෙන් වෙහෙසකින්. ඒ නිසා નિરાයාසයෙන් ලැබෙන සැපක් මිසක මේ සැපේ අර වගේ උත්සාහයකින් නෙමෙයි. ඒබඳු සැපක් ලැබේ. අන්නේ සැපය නිසාම පින්වතුනි හිත සමාධි වෙනවා. පින්වතුනි සමාධිය කියනකොටත් මෙතනදී අපි භාවනා කරන්න පැයක් දෙකක් ඉඳගෙන ඉන්නකොට නොයෙක් කරමුණු වල හිත දුවන්නේ නැතිකම නිසා ඒකග්ගතාවියකුත් ඒකඟකම නිසා අපිට දැනෙන යම් කිසි නිමිති අඩුකමින් දැනෙන ශුන්්‍යත ස්වභාවයක් තිනුනම් ඒ ස්වභාවයත් නම් නෙමෙයි පින්වතුනි. මේ ඒ මට්ටමට මේ ශාසනයේ සමාධියවත් කියලා කියන්නේ තාම සිහියයි කියන මට්ටම කියන්නේ. මෙතනදී සමාධිය කියනකොට පින්වතුනි ප්‍රථම ධාන ආදී සමාධිය මේ කාමවචර සංඥාවම අවසන් කරමින් නීවරණ චිත්තයේ ගෙවා දමමින් උපදින මට්ටම. මේ පියවි ඇහෙන් දැම්පෙනෙන රූපවලට වඩා වෙනස් වූ රූප දර්ශනය කරන්නට පුළුවන් මට්ටමේ ධානයක් මේ ධාන සංඥාව තුල තියෙනවා. අන්න ඒ මට්ටමේ සමාධියකටයි මේ ශාසනය සමාධිය කියලා කියන්නේ. අන්නේ සමාධිය ඇති වුනහම පින්වතුනි යම් ධර්මයක් අනාත්ම විදිහට බලන්ට යම් ආත්ම සංඥාවක් දැනුණු තැනක පවතින ප්‍රත්‍ය ප්‍රත්‍යසම්පන්න ධර්මය මෙනෙහි කර කර පුද්ගල භාවයේ ගෙවා ගන්නට යමක් උත්සාහවත් කළා නම් ඒ තුලින් පුද්ගල භාවයේ නැති වුණත් අඩු වුණත් යම් කෙලෙසයක් ලෙස අනුසයක් හැංගිලා තියෙනවා. මෙන්න මේ සමාධිය තුල මේ වගේ සමාධිය කදි පිංවතුනි ඒ තමන් ආපු පරියායෙන් බලපු ක්‍රමයම පෙනෙනවා ආපහු. ඒ නාම රූප ධර්මියෝ සත සහස්ත්‍ර ගුණයකින් සිය දහස් ගුණයකින් යථා ස්වභාවය විද්‍යමාන වෙනවා. අන්න එහෙම විද්‍යමාන වෙනකොට ඒ ධර්මයන්ගේ ඇති අනාත්ම ස්වභාවය හොඳට පේනවා පින්වතුනි. අන්න එහෙම හොඳට පේනකොට එතනදී අන්න ඒ අනාත්මයලු ධර්මිය අනාත්මයි කියලා යම් කලක විදසුනෝනින් දකිනං කියන පුතැන උපදිනවා. දකිනවා කියන්නේ ඔන්න ඔය වගේ තැනකට මෙනෙහි කිරීමකින් තොරව ආකාර පරිවිතර්කයකින් තොරව මේ මෙසේ විය හැකි කියලා උපකල්පනයකින් තොරව පින්වත්තුනි ඇති ඇති පහළ වීමේ නුවණක් මේ මසැසින් දකිනවා වගේ මට්ටමකින්ම පෙනෙනවා. අන්නේ පෙනීම ඇති තැන දුකේ කලකිරෙනවා. මෙහෙම අනාත්මෝ ධර්මතාවයක් තියෙන තැනක මේ ඇත්ත නොදැන පුද්ගල භාවයෙන් අනන්ත සංසාරක සත්ත්ව පුද්ගල භාවය නිසා විඳපු දුකේ කලකිරෙන්නේ දාටයි. අනේ මේ ලෝකයා ගැනත් අනුකම්පාව කරුණාවක් වෙලා ඇති වෙන්නේ බඳු හදවතකටයි. අවිද්‍යාව නිසා තුන් භවයේම දුක් විඳිනවා නේද කියලා පෙනෙනවා. තුන් භවයේම අවිද්‍යාව තුල පවතිනවා නේද කියලා පින්වතුන්ට පෙනෙයි. මේ යථා ස්වභාවය දකිනකොට ඉතින් මෙන්න මේ විදිහට දැක්කහම කලකිරිලා ඒ දුකේ නොයැලෙනවා. නොයැලෙනකොට නචකින්ච ලෝකේ උපාදිති ලෝකේ කිසිවක් උපාදාන වශයෙන් නොගෙන ආශ්‍රවයන්ගෙන් කෙලෙසුන්ගෙන් මේ හිත මිදෙනවා පින්වතුනි. මෙන්න මේ මිදීම නම් කරනවා පින්වතුනි ශුන්්‍යත චේතු විමුක්තිය කියලා. සත්ත්ව පුද්ගල ආත්ම භාවයෙන් නොදකින නිසා සත්ත්ව පුද්ගල ආත්ම භාවයෙන් ශුන්‍යයි කියන බව අකෝප්‍යයි මේ ඥාන දර්ශනයට. ඒ නිසා සත්ත්ව පුද්ගල ආත්ම භාවයෙන් ශුන්‍යයි කියන ශුන්‍යත චේතු විමුක්තිය මිදෙනවා. මේ කෙලෙසුන්ගෙන් මිදුනහම පින්වතුනි සත්ත්ව පුද්ගල භාවය නිසා උපදින දුක නිරුද්ධ වෙනව නූපදින ස්වභාවයටපත් වෙනව. සත්ත්ව පුද්ගල භාවය නූපදින ස්වභාවයටපත් වෙනව. සත්ත්ව පුද්ගල භාවය නූපදින කොට පින්වතුනි ඒ තුල සත්ත්ව පුද්ගල භාවය නිසා එන ජරා මරණයන්ගෙන් නැති කිරීමක් ආපහු පණවන්න ඕනේ. අජරාමර ජරා මරණ නෑ යන ගණිතය යනවා. මොකද ඒක නිවන කියලා කියන්නේ ඒ ජරා මරණයන්ගේ නැති බව ප්‍රත්‍යක්ෂින් කළා නෙමෙයි. ජීපදීම නැති වෙච්ච නිසා ජරා මරණ කියන ධර්මතාවය නිරුද්ධ වුණා මිසක ඒක තව නැති වුණා යන කාරණාවට යන්නේ නැහැ. නැති වෙන්නවත් උපන්නේ නැහැ. අජරාමර උනේ ජරාව මරණය මිදුනා. ජරාමර නැති වුණා නෙමෙයි ජරාමර නොහට ගන්න තත්ත්වයටපත් වුණා. මෙන්න මේ මට්ටම රසෝපදේශ කියලා මතක් කළා. යම් ඥාන දර්ශනයක පිහිටලා අනිමිත් චේතු විමුක්තිය මිදිලා අනාස්රෝ චිත්තදේශික ටික පරිහරණය කරනවා නම් ඒ ස්කන්ධ ටිකේ ආයු සම්පත්‍යකුත් වෙනවා පින්වතුනි. ඒ ආයු ඉවර වීමෙන් ඒ ස්කන්ධයන්ගේ පිරිනිවීමක් වෙනවා. අන්න එකට මතක් කළා අනුපදිශේෂ පරිනිර්වාණය කියලා. එතකොට මේ අනුපදිශේෂ පරිනිර්වාණයට ක්ලේශ පරිනිර්වාණ උපකාරයි. ඒ ක්ලේශ පරිනිර්වාණයට මේ ශුන්්‍යත චේතු විමුක්තිය උපකාරයි. ඒ ශුන්්‍යත චේතු විමුක්තියට අනුපිළිවෙලින් අර අපි මතක් කළ විදිහට සියලු ධර්මිය අනාත්මයි කියලා යෝනිසෝ මනසිකාර්ය උපකාර වුණා. සීලයක පිළිතල සමාධි වඩමින් සීල ධර්මය අනාත්මයි කියන යෝනිසෝ මනසිකාරය නිසා මෙන්න මේ නිවන් දකින්න පුළුවන්, සසරෙන් මිදෙන්න පුළුවන්, දුකෙන් මිදෙන්න පුළුවන් දොරටුවක් විවෘත වෙනවා. ඒ නිසා මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන තුන් ධර්මතාවෙට මේ ලක්ෂණ තුනට කියන විමුක්ති මුඛ කියලා. මේ මුඛවල හරහා මේ දොරටු හරහා එළියට ගිහිල්ලා අවසන් වෙච්ච තැන මතක් කරනවා අනිමිත්ත අපනිහිත ශුන්්‍යත කියලා. එබඳු තැනින් අජරාමර භව ස්කන්ධයන්ගේ සහ ක්ලේශයන්ගේ පිරිනිවීමෙන් අජරාමර භව සාක්ෂාත් කරගෙන සියලුම දුකෙන් මිදෙනවා. කෙනෙක් මිදෙනවා නෙමෙයි, ජරා මරණ දුක හේතු ප්‍රත්‍යයයි. ඒ ජරා මරණ ධර්මයන්ට හේතු වෙච්ච හේතු ධර්මය නැතිවීමෙන් අජරාමර, හේතු ධර්මය නූපදීමෙන් අජරාමර භව සාක්ෂාත් කරගන්නවා. ඉතින් මම මේ සීල සංස්කාරය අනිත්‍යයි, සීල සංස්කාරය දුකයි, සීල ධර්මය අනාත්මයි කියන මෙන්න මේ උතුම් බුද්ධ දේශනාව අරගෙන අපට වැටහෙන පමණකින් මම මේ දේශනා හතරක් එක පිළිවෙලට කළා. මේ පින්වතුන් දක්ෂ වෙන්නට ඕනේ මේ දේශනාවන් ශ්‍රවණය කරලා ඊටත් වඩා වැඩි ඒ ධර්මතාවයන් නුවණින් මෙනෙහි කරලා තමන්ගේ නිවීම මිදීම හදා ගන්නට. ඉතින් යම් කිසි කෙනෙක් මේ විමුක්ති මොකෝස්සේ ගිහිල්ලා සසරෙන් මිදෙන්න පුළුවන්, ඒ සඳහා මේ දේශනාව හැම දිනාටම හේතු උපනිස්සියම වේවා කියලා ආශිංසනය කරනවා. පින්තුනි, අපි උත්සාහවත් වුණොත් මේ ජීවිතයේදීම අපිට මේ ප්‍රඥා ලෝකේ පහල කරගන්න බැරි නෑ. උත්සාහය මත, කැපවීම මත අපේ නිවීම රඳාපවතින්නේ කියන කාරණාව මතක් කරනවා. ඒ නිසා මේ කාලය තුල අප්‍රමාදී වීම පාඩුවක් වෙන්නේ නෑ. මනුස්ස ජීවිතේ බුද්ධෝත්පාද කාලේ සද්ධර්ම තියෙන වටපිටාවෙන් ප්‍රයෝජන ලබාගෙන පසුව විපිලිසර වෙන தත්ත්වයට පත් නොවෙන්න කටයුතු කරගන්න කියලා කල්යාණ මිත්‍රය කෙටින මතක් කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. අපි සියලු දෙවියන්ට පින් අනුමෝදන් කරමු. කල්පනා කරගන්න ඒ ශාසන මාමක සම්මා දිට්ඨි සියලු දෙවියන්ටත්, සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන සියලු දෙවියන්ට, බුදු බෝධිසත්වයන් වහන්සේලාට, කල්යාණ මිත්‍රයන් වහන්සේලාට, හැදුවැඩු දෙමව්පියන්ට, ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලා ඇතුළු සියලු කල්යාණ මිත්‍රයන්ට, ඒ වගේම සද්බ්‍රහ්මචාරීන් වහන්සේලාට, ඒ වගේම මේ සියලු දෙනාටත් මේ කුසල ධර්මයේ කසේ හේතු උපනිස්සවි වීමෙන් එයට දු තුන් නිවන් සුව මත් වේවා කියන අදහසක් ඇති කරගන්න. ආකාශත්තා චුම්මත්තා දේවානාගා මහිද්දීකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාශත්තා චුම්මත්තා දේවානාගා මහිද්දීකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු බුද්ධ ශාවකං. ආකාශත්තා චුම්මත්තා දේවානාගා මහිද්දීකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා භූතයන්තු සිවං පදං.